මීළඟ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීම ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ඉතින් මුලස්වන රුඩ මන්ත්‍රීතුමනි මම මේ යෝජනාව ඉදිරිපත් කරන්න අදහස් කරේ අපේ අනාගත පරපුර සම්බන්ධයෙන්. අවුරුදු 18කට වැඩිය අද විරැකියාවේ 100%ක් හෝ 7ක් විතර ප්‍රමාණයක් තියෙනකොට මම හිතන විදිහට මේක පාවිච්චි කරන්න අවශ්‍ය වන්නේ අපේ තරුණයාගේ අනාගතය සුරක්ෂිත කිරීමටයි. අපේ තරුණ පරපුර අපේ සම්පතක්. අද ලංකාවට තියෙන්නේ අර ඉංග්‍රීසියෙන් කියනවා ඒජින් පොපියුලේෂන් එක. ඒ වගේම තරුණ තරුණයන්ගේ අතර ලොකු කලකිරීමක් තියෙනවා. අපේක්ෂා භංගත්වයක් තියෙනවා. කොහොමද අපි ඒක නිවැරදි කරන්න පුළුවන්? අද සමස්ත රටේ ජනතාවගේ මිලියන් 22.7ක ජනගහනයක අවුරුදු 15-19 අතර මිලියන 1.8ක් ඉන්නකොට අවුරුදු 20-24 අතර 1.7ක් තියෙනකොට 3.5ක ප්‍රමාණයක් තියෙනවා 15-24 අතර. සාමාන්‍යයෙන් තරුණ පරපුර ලෙස ලෝකේ විග්‍රහ කරන්නේ 15-30 අතර ප්‍රමාණයක්. ඒකට 15-29ට තව මිලියන 5.1ක් තියෙනකොට සමස්ත ජනගහනෙන් 23.6ක් මේ තරුණ පරපුර තුළ සිටිනවා. මේක අපි ඉන්දියාවත් එක්ක සසඳනකොට 45%ක් තිබෙනවා. චීනෙත් එක්ක බැලුවොත් 39%ක් තිබෙනවා. ඉන්දුනීසියා වගේ තව දියුණු වෙන රටක් 47%යි. ඒ සම්බන්ධයෙන් ඉතින් බිමල් ඇමතුමා කිව්වා වගේ අපි ඒකෙන් පිට ගියාට යංගට හාත් කියන සංකල්පය තුළ අපි ඒත් අපට දරුදරු ඉන්න නිසා තියෙන තුන්දරක් ඉන්න නිසා මන් දන්නවා කැකෑරෙන ප්‍රශ්නය. ඉතින් මා හිතුවා මේක අපි පාවිච්චි කරන්න අවශ්‍ය වන්නේ ආයෝජනයක් වශයෙන්. අපට මේ රටේ වර්ක් ෆෝස් එක ශ්‍රම බල ශක්තියේ 108.5% විතර 2020 ඉඳන් අද 24 වෙනකොට 8.49% වන ශ්‍රම බල ශක්තියේ රජයේ සේවයේ 116%ක් සිටිනවා. ඉතුරු අය පුද්ගලික අංශයේ. දැන් මේ පුද්ගලික අංශයේ 65% මං හිතන විදිහට තමා ස්වය ශක්තියෙන්ම රක්ෂා ඇති කරගෙන ඇතිවන පරපුරක් ලෙස තමයි බලන්නේ. නමුත් ඒ අයට දෙන උනන්දුතාවය සහ උදව් මං හිතන්නේ බොහොම ලාභාලයි. මේක තමයි තියෙන වෙනස. දැන් අප මේ කතා කරන මොහොතේ රට බංකොලොත්භාවයෙන් එළියට එන අවස්ථාවේදී මම උපුටා ගන්නවා සිලෝන් ටුඩේ පත්තරේ ජූලි 4 වෙනිදා IMF එකේ ගීතා මැතිනිය කතා කළ තියෙන දෙයක්. ඩෙට් ස්ටේබල් බට් ෆිස්කල් රිස්ක් පර්සිස් IMF වෝන්. ඒ කියන්නේ ආර්ථිකය ස්ථායි වුවත් මූල්‍ය තරස්තකම ෆිස්කල් රිස්ක් එක අවදාන තත්ත්වය තාම තියෙනවා කියලා මේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙම කියන. දැන් මම මේ කියන්නේ අපි මේ අය තුළ රැකෙන්නේ නැතුව අපි අපේම සොය ශක්තිය ඉදිරියට යන්න ඕනේ කියන මතේ තමයි මම එදත් ඉන්නේ අදත් ඉන්නේ ඉදිරියටත් සිටිය යුත්තේ. අපට මේ තරුණ තරුණයන්ට ලොකු ප්‍රශ්න ගන්නවක් තියෙනවා අපේ කාල පරිච්ඡේදයේ. 1948 අපි නිදහස ලබාගෙන නිදහස සුද්ධගෙන් ලබා ගත්තට අපි සැබෑ ආර්ථික නිදහසක් ලබා ගත්තද කියන ප්‍රශ්නය අද හැමදෙනාම ප්‍රශ්න කරනවා නේද අපි? එහෙම කරනකොට 1952 කෝලහල ඇති වෙනවා. 1972 තරුණ අසහනයක් ඇති වෙනවා. 1978 යුද්ධය වශයෙන් සිංහල දෙමළ අනවශ්‍ය ප්‍රශ්නකට තල් වෙලා අවුරුදු 30ක් මේක රටේ අපේ තරුණ බල ශක්තිය නැති වීගෙන යනවා. 89 ඉඳන් 91 වෙනකොට නැවත තරුණ අසහනයක් ඇති වෙනවා. ඉතින් මේ අවුරුදු 76 ඒ සාපේ ගැන කතා කරනකොට හැම දෙනාම මේකට අත්වල් බැඳගෙන කටයුතු කළ තියෙන එකකින් අපි හැම දෙනාම මේක එළියට එන්න ඕන නිසා අපේ ඉදිරි අනාගතයේ තියෙන තරුණ අය අපි සුරක්ෂිත භාවයට ඇති කරන්න ඕනේ කියන සංකල්පයෙන් තමයි අද නිර්දේශ පාලිම මේක ඉදිරිපත් කරන්නේ. අද අපි මේ තරුණ තරුණයන් ගැන කතා කරනකොට ඒගොල්ලෝ බලන්නේ කොහොමද අපි ඉදිරියට ගෙනියන්න පුළුවන් සාර්ථක ගමනක් ඇති කරන්නේ. අපි රටක් ලෙස බැලුවොත් අපේ සිංගප්පූරුව ඉතාමත් ඉහළින් එනවා. නමුත් ඒක නිකන් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ යන රටක් කිටි ඒක કૃත්‍රිම වශයෙන් යන රටක්. ඒත් ළඟ තියෙන මැලේසියාව, ඉන්ඩොනීසියාව, තායිලන්තය, ජපානය මේ වගේ රටවල් ඊට වැඩිය ඕනේ කමින් යම් විදිය ප්‍රතිපත්ති ඇති කරගෙන කටයුතු වෙලා තියෙන එකක් තමයි තියෙන්නේ. අපර අලුතෙන් හිතන්න ඕනේ. මේක රැඩිකල් වෙනසක් ඇති කරන්න ඕනේ. අපි නිකන් සාමාන්‍ය යන ගමන තුලින් ගියොත් රට එක තැනක හිර වෙලා තියෙනවා. අපට අලුත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, අපි ඊ-කොමර්ස්, අපිට හිතන්න බැරි අලුත් ඒවා, ඉනෝවේටිව් නිර්මාණශීලී වැඩ පිළිවෙලා අත්‍යවශ්‍යයි. අද මේක තමයි ලංකාවේ නැත්තේ කියන ප්‍රශ්නය ඇති වෙනවා. හැබැයි ඒ වගේම මූලසුන රුඩ මන්ත්‍රීතුමනි, අපි බලා අද සැබෑ තත්ත්වය බැලුවා. අද තරුණ තරුවයන්ට ඇවිල්ලා 10 දෙනෙක්ගෙන් ඇහුවොත් ඔබතුමාලට ආරක්ෂාවක් ඕනේද? නැත්නම් රුපියල් 3000ක් හරි 4000ක් පින්පඩියක් කියලා ගෙදර ඉන්න ඕනේද කියලා ආවොත් මං හිතන්නේ තරුණයන් ඉල්ලන්නේ දෙවනි. මෙන්න මේ වගේ සංකල්පය තමයි ලංකාව යම අබ්බැහැ වෙලා තියෙන්නේ. අපි වෙනසක් ඇති කරන්න ඕනේ. මේකේ මහන්සිය වැඩ කරන කට්ටිය සමහරලාකට තමාගේ අම්මලා තාත්තලා දරුව තියාගෙන හරි බිරිඳ රටේ තියාගෙන යනවා රුපියල් 60000කට 70000කට මැද පෙරදිගට ගිහිල්ලා ආරක්ෂාවක් කරනවා. නමුත් ඒ මහන්සිය ලංකාවෙම තිබ්බොත්, ඒ මහන්සිය ඇති කළ මේ රටේ වැඩ කරොත් ලක්ෂයක් හොයාගන්න පුළුවන්. නමුත් ඒ අලස නිසා, අලසකම නිසා ඒ தත්ත්වය මේ රටට දෙන්නේ නැති එක තමයි අපේ තියෙන දුක. අපි හදමු අලුතෙන් ඒ වෙනස ඇති කරන්න ඕනේ ගමනින් තමයි මා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඒ නිසා දැන් අස්සසුම දැස බැලුවොත් 2023 ලක්ෂ 17ක් තියෙන පවුල් ප්‍රමාණයට අද මේක වැඩි වෙලා තියෙනවා ලක්ෂ 24කට. මේක යන විදිහට ඇස්තමෙන්තු වෙලා තියෙන මේක ලක්ෂ 30කට විතර වැඩි වෙනවා. අපි කොහොමද මේක නැති කරන්න අවශ්‍ය වන්නේ? මේ හිඟන භාවය ඇති කරන එක නෙමෙයි අපිට තියෙන්නේ. මේ ශක්තිය අපි පාවිච්චි කරන්න පුළුවන් නම් යම් විදිහක ඉදිරි අනාගතය සුරක්ෂිත කරන්න මේක තමයි අවශ්‍ය වන්නේ. මා යෝජනා කරන්නේ මේ වගේ දේවල් වලට අස්වැසුම වැඩ කරනවා නම් යමක් ලැබෙනවා නම් ඒක ගෙරන්ලා පාවිච්චි කරන සමබල ශක්තිය ප්‍රාදේශීය සභාව තුළින් මේව පාවිච්චි කරන ශ්‍රම ශක්තිය මොකෝ එතකොට නිකන් ගෙවන එකක් නෙමෙයි, ඒක ආදාමක් උපයන්න පුළුවන් මාර්ගයක් ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ දැනගනීවි අපිට මේ පිංපඩි නෙමෙයි ඕනවන්නේ. අපි වැඩ කළා අපේම අනාගත සුරක්ෂිත කරන්න පුළුවන් වැඩ පිළිවෙල ඇති කරන්න ඕනේ. ඉතින් මෙහෙම කරනකොට තමයි අපි හැම අවස්ථාවෙදීම බලන්නේ කොහොමද මේ තරුණ තරුණයන්ට ඒගොල්ලොන් එදා වගේ මන්ත්‍රීවරු පස්සේ හරි රජේ පස්සේ එන්නේ රජේ ආරක්ෂා ඕනේ කියලාගෙන. මොකද ඒගොල්ලෝ දන්නවා මේ සංකල්පේ බොරුවක්. එහෙම කළා රටක් හැදෙන්නේ නැහැ. එහෙම කළා තමගේ අනාගතය සුරක්ෂිත වෙන්නේ. එහෙම කරපු ආණ්ඩුවද විපක්ෂේ සමහරට පේන්නේ නැති තත්ත්වයකට වෙලා තියෙනවා. එහෙනම් අපි හදන්න අවශ්‍ය වන්නේ සමස්ත ලෝකෙ වගේ ඉදිරියට ගමන් කරන්න පුළුවන් හරි දර්ශනයක් එක්ක ඒගොල්ලොන්ගේ සොය ශක්තිය නැකිරින්න පුළුවන් අනාගතයක් ඇති කරන්න පුළුවන් තරුණය. ඉතින් ඒ නිසා අපි බැලුවොත්
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබතුමා.
අපි බැලුවොත් කොහෙද අපේ ප්‍රශ්නේ තියෙන්නේ? අපේ ප්‍රශ්නේ තියෙන්නේ කොම්පණිය පටන් ගන්න ගියොත් පටන් ගන්න ලක්ෂයක් විතර යනවා. ඒ යන වියදම යන කාල පරිච්ඡේදය බැංකුවට ගියොත් ණයක් ගන්න වත්කමක් ලක්ෂ 5ක් තිබ්බොත් ලක්ෂ 5ක ණයක් ඕනේ වුණොත් ලක්ෂ 10ක වත්කමක් තියෙනවා. කවටද ඒක තියෙන්නේ? ඒ වගේ මේ මේක තුලින් ග්ලෝබල් ප්ලැට්ෆෝම් වල ගිහම අපි මේ ආණ්ඩුවට කිව්ව අනිල් ජයන්ත ඇමතුම මේ ඉන්න නිසා 10%ක ඊ-කොමර්ස් එකෙන් මේ බද්ද දානවා. මම දන්නවා යම් විදිහ සාධාරණීකරණයක් ඉෂ්ට කරන්න හදනවා. නමුත් ඒකෙන් වෙන්නේ අපිට රටට එන්න තියෙන සල්ලි ප්‍රමාණය එන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ මොකටද අපි මෙහෙ හදන්න අවශ්‍ය වන්නේ? සිංගප්පූරේ හරි මැලේසියාවෙ හරි ඉන්ඩොනීසියාවේ account එකක් අරගෙන එහෙන් කරොත් වැඩි හොඳයි කියලා. මහ බැංකුව මේකේ හදන්න ඉඩ දෙන්නේ ක්‍රෙඩිට් growth එක. අපට අවශ්‍ය වන capital output ratio එක අමතුමා දන්න නිසා මම මේ කියන්නේ. මේක ඇති නොකරන නිසා අපට මෙහෙ ණය ඇති කරන්න පුළුවන් හැකියාව නැහැ. මේ නිසා මම නැවත මතක් කරන්නේ ලාල්කාන්ත මහත්මයා අමතුමා කියනවා graduates should not depend on government to grant them jobs. කොහොම හරි මොකද එහෙම කරන්න ගිහිල්ලා තමයි අනිත් ආණ්ඩුත් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේව නිවැරදි කරන්න අපි වාතාවරණය හදලා දෙන්න අවශ්‍යයි. මෙතන වසන්ත ඇමතුමා ඉන්න නිසා අපි ආරක්ෂා ඇති කරන ව්‍යවසායිකයන් ඇති කරන දේවල් කොහොමද කරන්න තියෙන්නේ? එහෙනම් ඒකද කරන්න තියෙන්නේ රජයේ සේවයේ. අද ලක්ෂ 15ක් 16ක් ඉන්නවා. අපි ට්‍රිලියන් 1.5ක් ගෙවන මේ අයට. නමුත් ඒකෙන් අපේ සම්පූර්ණ ආදායම 169ක් මේ මොහොතේ යනවා මේ ලක්ෂ 16ට පඩි ගෙවන්නේ. පෙන්ෂන් එක තුරහම ඊටත් වැඩිය සුට්ටක් වැඩි වෙනවා. එහෙනම් මේකේ ඵලදායීතාවයක් තියෙනවද? මේ ලක්ෂ 16 විතරද ජීවත් වෙන්න අවශ්‍ය වන්නේ? ශ්‍රම බල ශක්තිය ඉතුරු වෙන ලක්ෂ 70ට රජයේ මෙලෝදයක් දෙන්නේ නැහැ. ඇයි එහෙනම් කොහොමද අපි වෙනසක් ඇති කරන්න අවශ්‍ය වන්නේ? මේ තරුණ ව්‍යවසායකයන් ලක්ෂ 10ක් ඇති කරන මාර්ගයක් ඇති කරන්න.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
මම මිනිත්තු 2ක් ගන්න තව ඊට පස්සේ මගේ අගෙන් මම එක අඩු කරලා ගන්න කමක් නැද්ද? ඉතින් ඒ නිසා ලක්ෂ 125,000ක ලක්ෂ 5ක විතර ප්‍රමාණයක් ගත්තනම් අපට මේ අයට දෙන්න පුළුවන් දිරිගැන්වීමක් මේක තුළින් තමගේ අනාගත සුරක්ෂිත කරන්න ප්‍රාග්ධන මුදලක් මේකෙන් බිලියන 100ක් විතර යනවා. මේක අපට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් අවශ්‍යතාවයක් අනුව. දැන් මේක කියන්න පුළුවන් අපට මහ බැංකුවෙන් මේක ස්පෙසිෆික් ෆන්ඩින් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ස්පෙසිෆික් ෆන්ඩින් කියන්නේ නිර්දේශ කරනවා මේ තරුණයාට, මේ කාන්තාවන්ට, මේ සුළුසා මධ්‍යම ව්‍යාපාරිකයන්ට යාමක් දෙන්න කියලා. ඒ වගේම තමයි මං යෝජනා කරේ අර පිටරට යන කට්ටියට කරුණා කළ ඒගොල්ලොන්ගේ මිනිමම් සැලරික අවම පඩිය US$250,000-$350,000 කරන්න කියලා. මොකද ඒකෙන් අඩු ගානේ මෙහි ජීවත් වෙන ඒ පවුල් ප්‍රමාණයට යම් විදියෙන් ජීවත් වෙන්න පුළුවන් හරි පඩියක් ලබා ගන්න පුළුවන්. අප්ස්කේල් කරන අපි ඉංග්‍රීසි ගන්නන්න. මේ එතකොට අපිට පෙන්වන්න පුළුවන් කොහොමද අලුත් ආකාරයක වැඩ පිළිවෙල ඇති කරන්නේ. අපි දන්න තාක්ෂණය අපි නිකරුණේ කම්කරු එවන්න නැතුව මේක එවන්න නර්සස්ලා වෙන්න පුළුවන්, ඩොක්ටර්ස්ලා වෙන්න පුළුවන්. ඒකට මං ඉල්ලන්නේ විශ්වවිද්‍යාලයේ පද්ධතිය විවෘත කරන්න. කරුණාකර මං අගය කරනවා කේඩුව එක අපි යෝජනා ඉදිරිපත් කළා. එදා බෑ කිව්වට ඊට පස්සේ වෙනසක් ඇති කරලා ඒක නැවත එදා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ කාලාන්තරයේ ගෙනිච්ච වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන එක ඉදිරිපත් කරන එක අපි අගය කරනවා. ඒ වගේම තමයි අපට අලුත් ව්‍යවසායකයන් මෙතන විදුලි බලය ඇමති ඉන්නවා. හැමලාම මේ සම්බන්ධයෙන් අපි ඝට්ටනයක් ඇතිගෙන නෙමෙයි කරුණාකලේ ව්‍යවසායකයන් පුනර්ජනනීය ෆීඩින් ටැරිෆ් එකේ ඒ තියෙන ව්‍යාපාරිකයෝ ඒ කියන ශ්‍රම බල ශක්තිය ඇති කරන්න පුළුවන් කට්ටිය මේ ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරන්න. ග්ලෝබල් ප්ලැට්ෆෝම් එකේ ඊ-කොමර්ස් එකේ මේ තරුණ තරුණයන්ට ආදායමක් ලබනවා නම් ඒකේ පළවෙනි ලක්ෂ 2-3-4 බද්දෙන් නිදහස් කරන්න කියන එක විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන්න. ඒ වගේම අයවැය තුල අපට මේ විශ්වවිද්‍යාලට යන ණයක් දැන් 170,000 සමත් වුණාත් 55,000 රජයේ විශ්වවිද්‍යාලට යන්නේ. එහෙනම් ණයක් පොලි රහිත ණයක් දෙන්න පෞද්ගලික විශ්වවිද්‍යාලට යන්න. ඒ නිසා මම ඊට පස්සේ අවසන් කරනකොට මම කියන්න කොහොමද අපි ආරක්ෂා ටික ඇති කරන්නේ. මම බොහොම ස්තුතියි මූලසොන රුඩමන්ත.